සංජීව දරුවන් මැතිතුමා ඔබතුමා කතා පටන් ගන්න.
ගරු සභාපතිතුමනි අවසරයි. ජාතික ජනබලවේගය ගරු අනුකුමාර දිසානායක මැතිතුමා කිව්වාගේම සේවයේ සක්‍රීය සේවයේ හිටපු රණවිරුවන්ගෙන් ලොකු දේශපාලන බලකායක් නිර්මාණය කළා තිබෙන බවක් අපි දැක්කා. මං එතුමල්ලගේ පොලිටිකල් කැම්පේන් එක බොහොම සියුම්ව නිරීක්ෂණය කරන මිනිහෙක්. එක වෙලාවකදී මට සතුටක් දැනුණා JVP එක රණවිරුවන් සමග එහෙම දේශපාලන සංවාදයකට ගිය එකත් ලොකු දෙයක්. අපි පුංචි කාලේ අපි දැකලා තිබුණේ JVP-යට ආරක්ෂක සේවාවන් ඉන්න සොල්දාදුවන් නිලධාරීන් එක්ක තිබුණේ මහා බරපතල ඓතිහාසික වෛරයක්. අද දවසේ එතුමා කළ පැහැදිලි කිරීම අහගෙන දැන් මම කියන්නේ මේ හැන්සාට් වාර්තාව අනාගතයේ විසින් කියවන දවසක අනාගතයේ ඉපදිලා තරුණෙක් මේ කතාව කියවුවොත් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කමල් ගුණරත්න කියන්නේ මේ ආණ්ඩුවක ආරක්ෂක ලේකම් කමක් කරලා ප්‍රතිවිරුද්ධ දේශපාලන ධාරාවන් මර්ධනය කිරීම ඩියුටිය කරගත්ත මිනිහෙක් කියලා. මේ රට අමතක කරන දෙයක් තමයි ගරු සභාපතිතුමනි අපි 30 අවුරුද්දක සාහසික ත්‍රස්සවාදයකින් අත්මිදුණු ජාතියක්. යුද්ධයක් අවසන් කිරීමෙන් පසු ඇතිවන සමාජ සැනසිල්ල මේ ලෝකයේ ඉතාම සීමිත සමාජ කීපයක් අත්විඳලා තියෙනවා. ඒ හැම සමාජයක්ම ඒ සාහසිකත්වේ නත්මිදීම පිළිබඳව තමන් අත්විඳින සහනය කෘතඥ භාවයක් විදියට පෙරලා ඒ රටේ රණවිරුවාටත් එකී සංග්‍රාමයේ මෙහෙවන ලද දේශපාලන නායකත්වයටත් ලබා දෙනවා. මේ සමාජය ත්‍රස්සවාදයෙන් අත්මිදීම සම්බන්ධ ඒ ඓතිහාසික ජාතික ජයග්‍රහණයට කෘතවේදීත්වය පළකිරීම සම්බන්ධව ඉන්නේ ඉතාම ගෝත්‍රික තැනක. දයන කුමාර සහෝදරයාගේ කතාවේ කිසි තැනක කියුන්නේ නැහැනේ කමල් ගුණරත්න එල්.ටී.ටී.ඊ.ත් එක්ක යුද්ධ කළා කියලා. මං කියන්නේ මේ කොටස විතරක් කියවුවොත් අපිට සමස්ත කතාව පේන්නේ නැති නිසා. මං කියන්නේ කළුතර බෝධිය ළඟට ගිහිල්ලා කළුගඟ දිහා බැලුවාම කෙනෙක් හිතයි කළුගඟ පටන් ගන්නෙ මේ බෝධිය ළඟින් කියලා. නෑ, මේ කතාව එන්නේ සමනල කන්ද මුදුනේ ඉඳලානේ. ඒ වගේ මේ සමස්ත චිත්‍රය දැකීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මේ සමාජයේ. අද තියෙන සමාජ දේශපාලන දත්ත ඇසුරෙන් විතරයි මේ සිද්ධි විග්‍රහ කරන්නේ. මම මීට පෙර අයවැය පිළිබඳ මූලික කතාවේදී මම කරපු එක පැහැදිලි කිරීමක් අර හොන්ඩුරාස් රාජ්‍යයේ චොලුටිකා පාලම පිළිබඳ කතාවෙනුත් මම කියන්න උත්සාහ කළේ ඒක. මේ රටගරු සභාපතිතුමනි 30 අවුරුද්දක් තිස්සේ අත්විඳපු ත්‍රස්සවාදයෙන් මේ සාහසිකත්වෙන් අත්මිදීම පිළිබඳව එය පුනරුච්චාරණය කිරීම දේශපාලන වරදක් විදියට බ්‍රෑන්ඩ් කරන්න උත්සාහ කරන තැනක අපි ඉන්නේ. මේ යුද්ධයේ සාහසිකත්වය අත්විඳපු මිනිස්සු අපි. මේ කොළඹ පිපරපු බොහෝ බෝම්බ ගණනාවක ඒ මිනිවල පුලුටු ගඳ යන්න පෙර එතනට මාධ්‍යකරුවෙක් විදියට ඒ තැන්වලට ගිය මිනිහෙක් මම. යුද්ධ වෙලාවේ මේ රණවිරුවාගේ අභිමානය රැක ගැනීම පිළිබඳ සමාජ අර්බුදයකට මුහුණ දුන්න ජාතියක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට, එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට, මේ සමාජයෙන් මේ ලෝකෙන් ලෝකේ විවිධ ආයතන විවිධ බලවත් රාජ්‍යයන්ගෙන් ආපු තර්ජනාත්මක යෝජනා ඒ පිළිබඳව තිබුණු සමාජ දේශපාලන තත්ත්වයන් පිළිබඳ සමස්ත කතාවද මේ සමාජයේ අමතක කරනවා. අද මේ පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රජාහිතිය අහෝසි කිරීම පිළිබඳව යෝජනා කතා කරන සමාජයක් බවට මේ පාර්ලිමේන්තු සභාගර්භයේ පත්වල අවසන්. දේශපාලනයේ තුල මේ රටේ ආණ්ඩු කරපු 940 DS නායකයන් ඉඳලා DS ඩඩ්ලිගෙන් ජෝන් කොතලාවලගෙන් JR ප්‍රේමදාසගෙන් විජේතුංගගෙන් චන්ද්‍රිකාගෙන් කිසිවෙකුට මේ රටට කරන්න බැරි වෙච්ච අත්‍යවශ්‍ය මහා යහපත මේ පොළොව මත නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ. මේ වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කැප කළ රණවිරුවා පිළිබඳව අපි අපේ මතකය අමතක කරලා තියෙන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් ගරු සභාපතිතුමනි, එවක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය චර්චි ළගමැත්තුමාට හිටියා මේරි කියලා දියණියක්. 2012 අවුරුද්දේදී මේ මේරි චර්චිල් මැතිණිය පුංචි කාලේ ඉඳලා ලියපු දිනසටහන් වලින් පොතක් පළ වුණා. මට මතක විදියට ඩෝටර්ස් ටෙලි වගේ දියණියකගේ කතාව වැනි අර්ථයක් සහිතව මේ පොත පළ වෙනවා. ඒ පොතේදී අය කියනවා තමන්ගේ තාත්තව අමතලා තාත්තා වය වෘද්ධව ළඩේඳේ ඉන්න වෙලාවේ චර්චිල් මැතිතුමනි, මම ඔබට අසීමාන්තික ලෙස ගරු කරනවා. ඒ ඔබේ දියණිය විදිහට නෙවෙයි, ඔබ විසින් යුද්ධයකින් නිදහස් කළ මේ රටේ පුරවැසියෙක් විදිහට. මේ රට එල්ටීටී ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමත්, ඒ මත යහපත් සමාජ තත්ත්වයක් නිර්මාණය කරන්නත් කළ කැපවීම පිළිබඳව යම් මට්ටමක සංවාදයක් මේ අයවැය විවාදය තුළ මේ ආරක්ෂක අංශ සම්බන්ධ කතාවේදී අපි අපේක්ෂා කළා. ගරු සභාපතිතුමනි, අද ආරක්ෂක අංශ ඒ වගේම පොලිසියද ඇතුළු මේ ආයතන පිළිබඳව අයවැය විවාදයේ මේ සාකච්ඡාවේදී ඒ සියලු දෙනාගේ ඉතාම ගෞරවනීය සේවය සහ කාර්යභාරය අපි අගය කළ යුතු තිබෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් ලබා දුන්නු දේශපාලන නායකත්වයේ පිළිබඳව ඒ යුගයේ තුල අපි මුහුණ දුන්නු අසීරුතාවයන් පිළිබඳව ඒ කෘතවේදීත්වය අපට කිසිසේත්ම අමතක කරන්නට බෑ. ඒ වගේම අද වන විට ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධව මේ සමාජයේ විවිධ සමාජ අර්බුදවලින් උවදුරුවලින් බේරා ගැනීම සම්බන්ධ ඔවුන්ගේ රාජකාරී පිළිබඳව අද වන විට අපි සමාජය ඇතුළේ සාකච්ඡා කරනවා. ගරු සභාපතිතුමනි, අපි නිරන්තරයෙන්ම ඒ ආයතන වෙත කළ යෝජනාව තමයි විශේෂයෙන්ම අපරාධ මර්ධනයේදී මද්‍රව්‍ය උදුරින් මේ සමාජය නිදහස් කර ගැනීමේදීත් ඔවුන් අතින් අපි ඉතාම විශාල කාර්යභාරයක් අපේක්ෂා කරනවා. ගරු ටිරානලස් ඇමතුමා එක්ක මම ඊට පෙර කතා කළ එක අවස්ථාවකදී සිහිපත් කළ කාරණාවක් තමයි එතුමල්ලා බොහොම ඉහළ වෘත්තීය භාවයකින් මේ ශේෂ්ත්‍රයට නායකත්වයක් ලබා දෙන්නට උත්සාහ කරනවා. ඒ සියලු උත්සාහයන් අවසානයේ තුල අපි බලාපොරොත්තු වෙන්නේ වඩා යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීම. මේ රටේ මේ පවතින විවිධ අර්බුදකාරී තත්ත්වයන්ට විසඳුම් අපේක්ෂා කරමින් මෙවර අයවැය යෝජනාවලිය තුල මේ ඉදිරිපත් කරන වැඩපිළිවෙලට මේ අර්බුදයට සාපේක්ෂව මේ තත්ත්වය විග්‍රහ කරගෙන අපි ඉදිරි කටයුතු කළමනාකරණය කරගත යුතුයි කියන එක තමයි මගේ යෝජනාව. ඒ වගේම මේ අර්බුදය නිර්මාණය වුණු හේතු පිළිබඳව තියෙන ඇතැම් වැරදි විග්‍රහයන්ගෙන් අත්මිදිලා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජාතික ආර්ථිකය තුළ අපිට ශක්තිමත් ආර්ථික වටපිටාවක් නිර්මාණය කරගන්න බැරි වෙච්ච හේතු, ඒ ඓතිහාසික හේතු පිළිබඳ අවබෝධයක්, 2019 බලයට පත්වෙන අලුත් ආණ්ඩුව, කොවිඩ් ව්‍යසනය හමුවේ මුහුණ දෙන බරපතල ආර්ථික අභියෝගයන්ටත් සාපේක්ෂව මේ තත්ත්වයන් අපි තේරුම් ගත යුතුව තිබෙනවා. ප්‍රශ්නයට හේතුව නිවැරදි ලෙස අපි අවබෝධ කරගත්තේ නැත්නම් අපිට ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීම සම්බන්ධව යහපත් තත්ත්වයක් ඇති කරගන්න බැරි වෙයි. ඇතැම් අවස්ථාවලදී බද්ධ අඩුකලහමත් සමාජයේ තියෙන්නේ ඒ පිළිබඳ විරෝධයක් නම්, ඒ බද්ධම වැඩි කළාමත් සමාජය ඇතුලේ තියෙන්නේ දේශපාලන විරෝධයක් නම් මේ දෙකෙන් නිවැරදි කෝකද කියන එක තේරුම් ගන්න අපි කාටවත් බැරි වෙයි. කොවිඩ් ව්‍යසනයේ වෙලාවේ ඊට පෙර පැවති රජයේ අවුරුදු 4 මාර්ග පාලන සමය තුල මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ඇතුළු සමස්ත ජාතික ආර්ථිකය තුළ තිබුණු බරපතල හැකිරීම ඒ තත්ත්වයන් තේරුම් අරගෙන ඒ තුළ යම් කිසි ප්‍රසාරණයක් අපේක්ෂාවෙන් ඇතැම් ශේෂ්ත්‍රවල වැඩබදු සහනය ඇතුළු සහනදායි තත්ත්වයන් ලබා දීලා යහපත් ආර්ථික වටපිටාවක් ඒ වෙලාවේ ආණ්ඩුව අපේක්ෂා කළා විය යුතුයි. ඒ වගේම ඒ පැවති බදු අනුපාත ඒ වෙලාවේ තිබුණා නම් කොවිඩ් ව්‍යසනයත් එක්ක රටේ සේවා ආර්ථිකය තුළ බරපතල කඩාවැටීමක් සිද්ධ වෙලා තියෙන වෙලාවේ ඒ බදු අනුපාත අපිට
කර්මාන්තවා කාලය අවසන්
සාර්ථක ලෙස ක්‍රියාත්මක කරලා ඒවා රාජ්‍ය ආදායම් විදියට එකතු කර ගැනීම සඳහා අවස්ථාවක් තිබුණාද කියන තත්ත්වය අපි තේරුම් ගත යුතු තිබෙනවා. ගරු සභාපතිතුමනි, අවසාන වශයෙන් අද මේ සංවාදයේදී මා මූලික අවස්ථාවේදී යෝජනා කළ විදියටම මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව තිබුණු ප්‍රශ්න ඒවාට පිළිතුරු සොයා ගැනීම වෙනුවෙන් රටක් ජාතියක් විදිහට අප කළ කැපකිරීම් ඒ කැපකිරීම් පිටුපස සිටි මිනිසුන් මේ සියලු දෙනා පිළිබඳව කිසියම් කෘතවේදී සංවාදයක් අපි මේ සභාව තුළ අපේක්ෂා කරන බවත් සිහිපත් කරන බොහොම ස්තුතියි.
Thank you. Honorable Opposition Leader.
Mr. Chairman, I rise to make some clarifications about a series of statements that were made on the floor of the House by the Honorable President in my absence, and it is now only I ascertained the basic details of his statement. Honorable Chairman, Mr. President stated on the floor of this House that the Constitutional Council had failed to approve the appointment of the IGP and also of certain judges. මම නැති අවස්ථාවක ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා සහ විනිසුරුවන් කීප දෙනෙක් පත්කිරීමට අපොහොසත් වූ කාරණාව ගරු ජනාධිපතිවරයා මේ සභාවේ ප්‍රකාශයට පත් කරයි. මම එකක් මතක් කරන්නට කැමති, ව්‍යවස්ථාදායක සභාව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නෙවෙයි. හිටගන්නේ කියනකොට හිටගන්නටත්, වාඩි වෙන්නේ කියනකොට වාඩි වෙන්නටත්, කියන විදියට කහින්නටත් ඉන්න සභාවක් නෙවෙයි ව්‍යවස්ථාදායක සභාව. I would like to remind the fact that the Constitutional Council is not the working committee of the United National Party, which merely functions according to the whims and fancies of the leadership. ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු පොලිස්පති නම අපි අවස්ථා දෙකදී ඒ පත්කිරීම් කරා. මාස 6ක් පත් කරා. මාස 3ේ පත්වීම් දෙකක් අපි අනුමත කරා. දෙවෙනි පත්වීම ලබා දෙනකොට අපි පැහැදිලිව කිව්වා ඊළඟට කරන පත්වීම ස්ථිර පත්වීමක් වීම යෝග්‍යයි කියලා. එතෙන් පටන් දිගින් දිගටම ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයා එවන නම ප්‍රතික්ෂේප කරා. Twice we made the relevant appointment according to the request of the Honorable President. We gave two extensions, each 3 months of duration. But we also made an unequivocal statement that the next appointment that the President makes, that is his third attempt at trying to appoint an Inspector General of Police, that it should be a permanent appointment. So it is the Honorable President's failure to make this appointment that has created this uncertain situation. ජනාධිපතිවරයාගේ පොලිස් ප්‍රතිපත් කිරීමේ ක්‍රියාවලිය නිශ්චිතව සිදු නොවීම තුළ තමයි මේ වෙලාවේ යම් කිසි ව්‍යාකූලත්වයක් නිර්මාණ වෙලා තිබෙන්නේ. ඒකට ව්‍යවස්ථාදායක සභාව කිසිසේත්ම වග කියන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්නට ඕන. ඒ වගේම ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා පොලිස්පතිවරයාගේ පත්කිරීම පිළිබඳව සත්‍ය නොවන කරුණු කාරණා ඉදිරිපත් කරලා රට නොමග යවන්නට හොඳ නැහැ. It is incumbent upon the Honorable President to utter the truth with regard to the appointment of the IGP. He goes on to say that the Constitutional Council has failed to make the relevant appointments to the judiciary. But I would like to empower the President's knowledge and details with what happened when he was the Prime Minister of the country. When Honorable Karujayasuriya was the Speaker, there were so many occasions when judges were not appointed because there were disagreements within the Constitutional Council. And they even had secret votes at that time. Karujayasuriya Mathithuma Kathanayaka visitina kale ekaparatama ජනාධිපතිවරයා වූ ඒ පත්කිරීම කරුන්නේ සමහර අවස්ථාවලදී ඒව ප්‍රතික්ෂේප කළා. සමහර පත්වීම් වලට විවිධ ශේෂ්ත්‍රවල රහස් සංදේහකුත් තිබුණා. කරුජයසූරිය මැතිතුමා කථානායක වෙලා සිටිනකොට ඡන්ද පවත්වීම සහ ඒ ඇතිවුණු බෙදීම් සහ ප්‍රතික්ෂේප කිරීම එදා වළංගු වුණා නම් අද වර්තමාන කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ව්‍යවස්ථාදායක සභාව ගන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුව తీරන රට අකර්මණ්‍ය කිරීමක් හැටියට හඳුන්වීම කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ. I totally absolutely vehemently reject the president's contention that the current constitutional council cannot make up its mind regarding appointments. Of course we can make up our mind. But we are not at the behest and call of the president. We are not an institution that is a scarecrow in the middle of a paddy field. Kumburak meda inna pambayak nevey vyavasthadayaka sabhava kiyanne. We have independence, we have autonomy. Apita swadhinathwaya thiyena, swayan thindu ganeeme aithiya thiyena. E nisa visheshamma garu janadhipathivarayata matak karannata kemathi. ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාමය කටයුත්ත ක්‍රියාත්මක කරනවා. තේරීම්කාරක සභාව පත් කරනවායි කිව්වා. තාම පාස්කු තේරීම්කාරක සභාවක් පත් කරගන්නට බැරි වෙලා තියෙනවා. අනිත් එක තේරීම්කාරක සභාව දැන් පත් කරලා තියෙනවා ආර්ථික අර්බුදය ගැනත් හොයන්න. හැබැයි ශ්‍රේෂ්ඨාලීකරණය තීන්දුවක් දීලා තියෙන රටේ ආර්ථික ඝාතකය පිළිබඳව. අවසාන වශයෙන් මම කියන්න කැමති අපි සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායක සභාව තුළ සිදුවෙන දේවල් අපි පිටත කතා කරන්නේ නැහැ, මේ සභාවේ කතා කරන්නේ නැහැ. නමුත් ගරු ජනාධිපතිතුමාගේ අදහස් ඉදිරිපත් කිරීම තුළ මම ව්‍යවස්ථාදායක සභාවේ මේ වාර්තා සියල්ලක්ම හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා. I table all these documents which are the minutes of the Constitutional Council which confirms the fact that I have persisted in my attempts to persuade the Speaker to appoint Honorable Siddharthana as a member of the Constitutional Council. ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකෙක් හැටියට සිද්ධාර්ථන් මැතිතුමා පත්කිරීම පිළිබඳව මම සහ මගේ කබීර් හෂීම් මැතිතුමා මගේ නියෝජිතයා අපි දෙන්නම ගත්ත උත්සාහය පිළිබඳව මේ සාක්ෂි සියල්ලක්ම මේ සභාවේ හැන්සත්ගත කරනවා සභාගත කරනවා. ඉතින් මම කනගාටු වෙනවා මම නැති අවස්ථාවකදී ගරු ජනාධිපතිතුමාගේ කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව it's very unfortunate that the president so decided to come to the floor of the house at a time when I was absent due to my participation, not in some other activity, but I was participating in the parliamentary business committee. So I want to place all these facts in this August assembly. We in the Constitutional Council, we are discharging our duties in a proper manner. We will appoint Inspector General of Police and is an Inspector General of Police who is qualified, who is suited, and we will make that decision according to constitutionality and according to the law of the land. We cannot approve requests made by the President which are illegal. Anitika yojana walata apita ekagama innata ba rate police pativaraya pat kirima tula. E wageema matak karannata kemathi kawuru hari monayam ho aakarayeka ඇඟිලි දිගු කිරීමක් කරනවා නම් ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව එහි පත්කිරීම් වලදී අපි මොනම ආකාරයකටවත් වෙනස්කම් කරලා නැහැ. කවුරු හරි අභියෝග කරනවා නම් අපි වැරදි විදිහට පත්කිරීම් කරලා තියෙනයි කියලා නම් ගම් එක්ක සාක්ෂි ඉදිරිපත් කරන්න කැමති පත් කරපු අයගේ එතකොට මනාව රටට තේරෙයි අපි දේශපාලනික දෘෂ්ටි කෝණයකින් මේ පත්වීම් කරාද නැද්ද කියන කාරණාව, එහෙම නැතුව සමබරව අපක්ෂපාතීව අපි අපේ තීන්දු ගත්තද කියන කාරණා. So I would invite the president to come to parliament each and every day early in the morning so that we can always have a very cordial discussion about the prevailing national issues. But I want to say one thing. He, as the executive of the country, cannot dictate to the legislature, and we will not allow that. He cannot come and impose his will, and we will stand by to protect the democratic rights of all 22 million living in our country, and we will protect the rights of all three institutions of democracy, the tripartite system, the executive, the legislature, and the judiciary. Thank you.
Thank you. Honorable Dallas Alapirma, you have 12 minutes.
Bomi Suthi Mulasane Mantitumani, Ubutuma Mulasane in Vilavaka, Alavini Vatatai, Sabava Amatana Tavasta Tabune, Satruta Karnavak. The Pirati Parliament to a Jatika Araksha, Pilimanda Sangwa the Akti in a Vilave, Apita. ලෝක ආරක්ෂාවට බරපතල ගැටලුවක් වෙලා තිබුණු පලස්තීන භූමිය තුල තිබෙන යුද්ධය සම්බන්ධයෙන් යම් සතුරුදායක ආරංචියක් ලැබුණා දින 4ක සටන් විරාමයක් ප්‍රකාශයටපත් කරන්න යනවා කියලා. නිසා කුඩා දරුවන් පමණක් 6000කට වැඩි පිරිසක් ඝාතනය වෙච්ච, එන්නේ දරුවන්ගේ සුසාන භූමියක් වෙච්ච ඒ භූමිය තුල සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා මැදිහත් වුණු කටාර් රාජ්‍ය ඇතුළු ඒ ඉස්රායල් රාජ්‍යයටත් ඒ වගේම හමස් සංවිධානයටත් අපි ස්තුතිය කියලා කියන්න මේ පාර්ලිමේන්තුවේ ස්තුතිය ප්‍රකාශ කරන්නත් මම හිතනවා මම ඒක වෙලාවක් ගතවත් වැරදි නෑ කියලා. ගරු සභාපතිතුමනි, අද දවසේ මේ මාතෘකාව සම්බන්ධයෙන් ඔබතුමා මට කිව්වා විනාඩි 12ක කාලයක් ලැබිලා තියෙන කියලා. ඒ නිසා මේ සියලු කාරණා ආරක්ෂාවට සම්බන්ධ කතා කරන්න අවස්ථාවක් නැහැ. නමුත් මම කැමති හේතු දෙකක් නිසා මහජන ආරක්ෂාව විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට දාලා කාරණා කීපයක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. හේතු දෙකක් නිසා. එකක් තමයි
දේශපාලකයන්ට පසුව වැඩියෙන්ම බැනුම් අහන කණ්ඩායම ඉන්නේ පොලිසිය. ඒ වගේම දෙවෙනි කාරණේ, ඉතිහාසය පුරාම දේශපාලඥයන් විසින් බරපතල ලෙස අපයෝජනයට ලක් කරපු ආයතනයක් වේ නම් එක තමයි අංක එක පොලිසිය. එසම මං හිතනවා ඒ පිළිබඳ කතා කරන්නට ඕන. අපේ රාජ්‍ය ඇමතුමත් සභාවට ආව, බොහොම ඔබතුමාට සුබ පතනවා. තිරණාලස් ඇමතුමා මෙතන නොහිටියත් එතුමාටත් අපේ සුබ පතමු ඉදිරිපත් කරමින්. මේ පමිත බණ්ඩාර රාජ්‍ය ඇමතුමා,
ඕඩර් ප්ලීස්. This is chairman, come to the chair.
මම මේක අදහස් වෙන්නේ නෑ අනෙක් හමුදාවන්ට ප්‍රශ්න නෑ කියලා. අනෙක් හමුදාවන්ට ප්‍රශ්න නෑ කියලා මම අදහස් කරන්නේ නෑ. දැන් බලන්න, ගරු රාජ්‍ය ඇමතුමනි, යුද හමුදාවේ දෙවනියා චීෆ් ඔෆ් ස්ටාෆ් ඔක්තෝබර් 13 වෙනිදා ඉඳලා මේ දක්වා දින 40ක් මම දන්න තරමින් එක පුරප්පාඩු වෙලා තියෙනවා. යුදාමද ඉතිහාසයේ පළවෙනි වතාවට එහෙම දෙවෙනි තනතුරේ පුරප්පාඩුවක් තියෙන්නේ. දින 40ක කාලයක් අපි පොලිස්පති ධූරයේ පුරප්පාඩුවට, ව්‍යවස්ථා සභාවටත්, නොඑක් දේවල් වලට ඇඟිලි දික් කරමින් ඉන්නවා. මම දන්නේ ඒක තනිකරම ඇයි එහෙම ප්‍රමාදයක් ඇති වෙන්නේ කියලා. කෙසේ වෙතත් මේ නිසාම ඉතිහාසයේ පළවෙනි වතාවට මේ සත්‍යයක් ඇතිවීම නිසා හමුදාවන් ඇතුලේ ගැටලුවක් මතුලා තියෙනවා, ගරු රාජ්‍ය ඇමතුමනි. ඒ වගේම අමතක කරන්න හොඳ නෑ. මම මේ කාට දොස් කියනවා නෙමෙයි, 22-23 වර්ෂය තුලදී මගේ ළඟ තියෙන සංඛ්‍යාල එකනවල හැටියට හමුදාවන් ඇතුලේ, යුද හමුදාව ඇතුලේ 27,000කට ආසන්න පිරිසක් සේවය අත්හැරලා ගිහිල්ලා තියෙනවා. එක්කෝ විශ්‍රාම ගිහිල්ලා, එක්කෝ සේවය අත්හැර ගිහිල්ලා, එක්කෝ ඉල්ලාස් වෙලා 27,000කට පමණ පිරිසක්. ඒනේ ඉතාම ඉහළ සංඛ්‍යාවක්. ඒක යුද්ධ කාලෙත් මං හිතන්නේ නෑ මෙතන තත්ත්වයක් තිබුණායි කියලා. කියන්නේ මොනවා හරි ගැටලුවක් තියෙනවා, ඒ ගැටලුව ආමන්ත්‍රණය කරන්න ඕනේ කියලා කියන එකයි මං ඔබට යෝජනා කරන්නේ. ඒ වගේම ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, අපි මේ සභාව පිළිගත්තත් නැතත් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මම මගේ මාතෘකාවට නැවතෙන්නේ, පිළිගත්තත් නැතත් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් සමාජයේ තියෙනවා. අවිශ්වාසයක්, විශ්වසනීය භාවය පිළිබඳ ගැටලුවක් මතුවලා තියෙනවා. අපි දාර්ශනික දෙකක් අරගෙන බලමු. දැන් අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට විධායකයේ නියෝජනය කරන සමාජික ගරු ඇමතිවරයෙක්, කැබිනට් ඇමතිවරයෙක් මේ සභාවේදීත් කියනවා, විධායකයේ මූලස්ථානය වන ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න බයයි කියලා. ඔහුගේ ජීවිත තර්ජනයක් තියෙනවා කියලා ඔහු පොලිසියට අවශ්‍ය පැමිණිලි කළා තියෙනවා. ඒත් මෙතන ඉතිහාසයේ පළවෙනි වතාවට මේ තත්ත්වයක් ඇති වුණාම ඒක සමාජයේ පහළ ස්තරයන්ට කොහොමද කාඳු වෙන්නේ? අවිනිශ්චිතභාවය පිළිබඳ හැඟීමක් වතු වෙනවා. අනාරක්ෂිතභාවය පිළිබඳ හැඟීමක් වතු වෙනවා. ඒක එක දර්ශකයක්. දෙවෙනි දර්ශකයේ ගරු මන්ත්‍රීතුමනි, මේ අවුරුද්ද දිහා බැලුවොත් හැම මාසෙකම අඩු වැඩි වශයෙන් මනුෂ්‍ය අපරාධී මනුෂ්‍ය ඝාතන මාසෙකට 50ක් පමණ සිද්ධ වෙනවා. මාසෙකට 50ක්, සමහර දවස්වල මාසවල 60 ගණන් ගිලක් තියෙනවා. අඩු වැඩි වශයෙන් මාසෙට 50ක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ රටේ පැය 14කට වරක් එක මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙනවා. මේක දර්ශකයක් විදිහට ගත්තොත්, මිනුම්න්නඩක් විදිහට ගත්තොත් මේකෙන් අපට ලැබෙන සංඥාව මොකක්ද? එනිසා මෙන්න මේ දෙක ඇතුලේ ඉඳගෙන අපි කරු සභාපතිතුමනි, මේ තත්ත්වයට මොකක්ද හේතුනේ? අපි අදහස් විවේචන විතරක් නෙමෙයි යෝජනාත් ඉදිරිපත් කරන්නට ඕනේ. යෝජනාත් ඉදිරිපත් කරන්නට ඕන. මම විශ්වාස කරනවා පොලිසිය පැත්තෙන් ගත්තොත් බණින්න ලේසි, හම්දාන්ට බණින ලේසි. නමුත් ඔවුන්ට තියෙන සාධාරණ ප්‍රශ්න පිළිබඳව මේ වේදිකාව පාවිච්චි කරන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නීතියේ ප්‍රමාදය. ඒක පොලිසියට පාලනය කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. සමහර සිද්ධින් අපි දන්නවා සමහර නීති රීති පනවන්න ගියාම අධිකරණ ඇමතුමත් ආවා. එතුමත් මෑතකදී මේ අයිස් මද්‍රව්‍ය සම්බන්ධයෙන් පනතක් ගෙනාවා. අයිස් මද්‍රව්‍ය ලංකාවට එන්නේ 2014 පමණ. ඒ පනත ඉන්නේ මෑතකදී. ඒ නිසා නොයෙක් ගැටලු තිබෙන්න පුළුවන්. ඒ වගේම මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ තියෙන දුර්වලතාවයන් බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රෙගුලේෂන්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම පොලිසියේ භෞතික පහසුකම් වල විශාල කඩාවැටීමක් තියෙනවා. රජ සභාපතිතුමනි, භෞතික පහසුකම් වල විශාල ප්‍රශ්නයක් වතුලා තියෙනවා. දැන් අපිට මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තේ තියෙන පොලිස් ස්ථාන දෙක, වැලිකඩ පොලිසියයි තලංගම කොස්සත් පොලිසිය දිහා බැලුවම වැලිකඩ පොලිසිය තියෙන්නේ පැවිලියන් එකේ, මහජන ක්‍රීඩාංගණේ පැවිලියන් එකේ. එහා පැත්තේ කොස්සත් පොලිසියට ගියාම වාහනයක් ගාල් කරගන්න ඉඩක් නැහැ. මගේ මේ පෞද්ගලික අත්දැකීම මම මේ කියන්නේ. පොලිස් ස්ථාන 607ක් ලංකාවේ තියෙනවා. මේ සමහර පොලිස් ස්ථාන තියෙන්නේ කුලියට ගත්ත ගොඩනැගිලි වල. විශාල ප්‍රශ්න ගොඩක්. අර රතෑනිය ගැන කිව්වම මම දන්න තරමින් මෝටර් බයිසිකල් ගත්තොත් කරු මන්ත්‍රීතුමනි අවුරුදු 20ක් විතර පරණ ඒවා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය ඇතුලේ මේ අයට රාජකාරී කරන්න තියෙන බාධාවන් ඊළඟ කාරණේ දේශපාලන මැදිහත් වීම. දේශපාලන මැදිහත් වීම බරපතල විදිහට තියෙනවා. දැන් පොලිස් පති ධූරය සම්බන්ධයෙන් වුණත් මේ වෙලාවේ වෙන සාකච්ඡාව එක්කෝ වර්තමාන පොලිස් පත්තුමාට දෙනවා නම් මේ සති 3න් 3ට අර මේ සභාව කිව්ව එක වෙලා ප්‍රීලෝඩ් කරනවා කියලා. එහෙම නෙවෙයි, එහෙමනම් හරි කමක් නැහැ මාස 6කට දෙන්න. එහෙමද වෙන කෙනෙක්ට දෙන්න? මොකක්ද තියෙන ගැටලුව? අපට තේරෙන්නේ ඒක පිටපස්සේ තියෙන හේතුන් මොනවද කියලා. ඒකෙන් දෙපාර්තමේන්තුවක් ඇතුලේ තියෙන විශ්වසනීය භාවය කඩාගෙන වැටෙනවා. අනේ දුර්වලකම් ටික හදාගන්නේ නැත්නම් මේ තත්ත්වයේ තවත් බරපතල මාර්ගයට ගමන් කරાવි. ඒ වගේම ඔබතුමා මුලසුන ඉන්නෝ යාපනයේ දිස්ත්‍රික්කයේ නියෝජනය මන්ත්‍රීවරයෙක් විදියට. මේ දමිල භාෂාව මව් භාෂාව කරගත්තු පුරවැසියන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පොලිස් ස්ථානයකට ගියාම තමන්ගේ මව් භාෂාවෙන් පැමිණිලක් කරන්න, එමෙතන් ඒ සාකච්ඡාව සටහනක් කරන්න තියෙන බාධාවන්. ඒක ලොකු ගැටලුවක්. ඒක ජනවාර්ගික අර්බුදයක් දක්වා යම් යම් වෙලාවට මතුවලා තියෙනවා. ඒක සාධාරණ හේතුවක් දුක්ගෙන විලක් තින්නේ. තමන්ගේ භාෂාවෙන් තමන් නොදන්න භාෂාවක් නෙමෙයි. ගිල පැමිණිලක් කරන්න බැරි නම් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතන විදිහට 85000ක් විතර වෙන පොලිස් බලඇණියේ 1%ක් නෑ දමිල භාෂාව මව් භාෂාව කරගත්තු නිලධාරීන්. 1%ක් නෑ කියන 850ක් නෑ. ඊට අඩු සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ නිසා මම දමිල මගේ සහෝදර දේශපාලඥයන්ට ඉල්ලීමක් කරන්නේ, ඒ සමාජ නායකින්ට ඉල්ලීමක් කරන්නේ, කරුණා කළා ඔවුන් වැඩි වැඩියෙන් පොලිස් දෙපාර්තමේන්තුවට අන්තර්ගහණය මේ බඳව ගන්න යාන්ත්‍රණයක් හදා ගන්න. ඒක අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ඔවුන්ට දැනෙන්නේ ඒක වෙනස් විදියකට ගරු සභාපතිතුමනි. ඒ වගේම මම ඔබතුමාට කිව්ව තව කාරණාවක්, දැන් පොලිසිය පැත්තෙන් ගත්තොත් මම දන්නවා රිසර්ච් ඩිවිෂන් එකක් තියෙනවා. අපි මාත් මෑත කාලයේ ගරු ඇමතුමනි එලියට ආපු රිසර්ච් එකක් නෑ.
Remember you have 2 more minutes.
එලියට ආපු රිසර්ච් එකක් නෑ. ඉතින් ඊටාම වැදගත් ඒකකයක් දෙපාර්තමේන්තුවක් ඕනෑම ආයතනයකට තමන් පිළිබඳ අධ්‍යයනයක් කරන්න, රටේ තත්ත්වය පිළිබඳ අධ්‍යයනයක් කරන්න. ඉතින් ඒ අඩුපාඩුවන් හදා ගන්නට ඕන. මං ඔබතුමාට විනාඩි 2යි කියලා කිව්වා තියෙන්නේ. අවසන් කරන්න පෙර මට අවස්ථාවක් දෙන්න මේ පාර්ලිමේන්තුවේ පොලිසිය ගැන කතා කරන්න තියෙනවා. ඊටාම දක්ෂ නිලධාරීන් ගරු මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්ටරි පොලිස් ඩිවිෂන් එකට අමාත්‍ය ආරක්ෂක ඒකකයට හෝ ජනාධිපති ආරක්ෂකයකට ඒකට ගෙවනවා වැටුපට අමතර 3න් 1ක්. හැබැයි පාර්ලිමේන්තුවේ කොට්ටාසට ගෙවන්නේ නැහැ. මේක මම ගරු ඇමතුමා සභාවේදී ඉඳි හැවුවම කිව්වා යම් ප්‍රමාණයක් ගන්න කටයුතු කරනවා කියලා. හැබැයි ගිය මාසේ තවත් ඩිවිෂන්ස් 3කට 1/4 එකක් ගෙවන්න තීන්දුව කරා මේ පාර්ලිමේන්තුව ආරක්ෂක කරන උත්තරීතර කියලා කියන ආයතනය. දැනට එක නෑ. එක අසාධාරණකම් කීපයක් දෙන ගරු සභාපතිතුමනි. මොකද පළවෙනි අසාධාරණේ ප්‍රභූ ආරක්ෂකයන් විදියට අගෝස්තු මාසේ 28 වෙනිදාත් ඇමතුමා කිව්වා මහජන නියෝජිතයන් නොවන 2123කට අමාත්‍ය ආරක්ෂක ඒකකයේ ප්‍රභු ආරක්ෂාව ලබා දෙනවායි කියලා. එතකොට ඒ අයටත් ගෙවනවර වැටමෙන් තුනෙන් එකක්. ඉතර පසුගිය අවස්ථාවේ අනිත් ඩිවිෂන්ස් තුනකට මේක දෙන වෙලාවේ පාර්ලිමේන්තුව පොලිසිය උන් මේක රැකගන්න විශාල කැපකිරීමක් කරන දක්ෂ නිලධාරීන් ඉන්නේ. මම ඉතාම ඕනකමින් ඉල්ලීමක් කරනවා. මොකද තමන්ගේ VIP-ව ගේට්ටුව ළඟින් ගෙනල්ලා බස්සන කෙනාට එවනව තුනෙන් එකක්. ගේට්ටුව ඇතුලේ VIP-ව බලා ගන්න කෙනාට කිසිදු දීමනාවක් නැහැ. ඒක සාධාරණයි.
Please wind up.
තයික විනාඩියක් දෙන්න කරු සහෝදරයෝ. වගේම පොලිස් සිවිල් දෙපාර්තමේන්තුවේ 4000ක් පමණ ඒ සියලු කටයුතු පරිපාලන කටයුතු සිවිල් කටයුතු කරන ඒකබද්ධ සේවාවන්ටයි තයි. හැබැයි දෙපාර්තමේන්තු සේව කරන අයට තමන්ගේ සහෝදර ඒකබද්ධ සේවාවේ සහෝදර සේවකයන් ලබා ගන්නා වූ ඒ දීමනා වරප්‍රසාද කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒක බරපතල කාරණාවක්, ඒ විසඳිය යුතු කාරණාවක්.
Honorable, please wind up.
එන අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ අපි ජාතික ආරක්ෂාව දැන් අනුගමර්ද සනායක මන්තුමා කරපු කතාවේදී කිව්වා සාමකාමී උද්ඝෝෂණ වලට ඉතාම තිරස්සීන විදියට නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාද උද්ඝෝෂණ වලට පාර දීමේ ප්‍රතික්ෂේප කළා. අපි ඒක මත පිළිගන්නවා. ඒක වැරද්ද. අපි පහුගිය කාලේ දැක්කා. ආයුධගත්තු අය නෙමෙයි.
Honorable member, please wind up.
අවසාන වශයෙන් ඔබතුමාට සුදුවන්ත වෙමින් මම ඉල්ලීමක් කරන්නේ ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව ඉතාම වැදගත් කොට සලකන්න ඕන ඕනෑම රාජ්‍යයක එයා නීති ආධිපත්‍ය බිඳවැටීම අභියෝගයට ලක්වීම ඒ රාජ්‍ය පිරිහීමට ප්‍රධාන කාරණාවක් වෙනවා. එසම් මේ පිළිබඳව ආණ්ඩුවේ ඉහළ අවධානය යොමු කරන්න කියලා කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙන බොහොම
ස්තුතියි. Thank you. Honorable Minister ප්‍රමිත බණ්ඩාරතනකෝන්. Respond please.
අපේ ගරු මැතිතුමා දල සලහපෙරුම මන්ත්‍රීතුමා සඳහන් කරා මාණ්ඩලික ප්‍රධානි තනතුර පිළිබඳව. එම තනතුරේ දැන් අපි මීට සති කිහිපයකට කලින් වැඩ බලන්න නිලධාරීක් පත් කරලා තිබෙනවා. කලින් ඇති වෙලා තිබෙන තත්වය තමයි ගරු මන්ත්‍රීතුමනි කෙටි කාලයයි මාණ්ඩලික ප්‍රධානි තනතුරේ කවුරු හරි ඉන්න ජ්‍යෙෂ්ඨම නිලධාරියා ඉන්නේ. මේක විටින් විට සමහර වසරවල අවුරුද්දට 10-11 වතාවක් මාරු වෙනවා. එක්කෙනෙක් මාරු වෙද්දී මුළු චේන් එකම මාරු වෙනවා. කන්ටිනියුේෂන් එකක් නෑ මේ තනතුරේ. ඒක නිසා අතිගරු ජනාධිපතිතුමත් ආරක්ෂක මණ්ඩලෙත් කතා කරලා තීන්දුවක් ගත්තා. දීර්ඝකාලීනව අවම මාස 6ක් මෙම තනතුරේ වැඩ කරන්න පුළුවන් නිලධාරියෙක් පත් කරන්න ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒකේ ප්‍රධාන වෙනස්කම් ත්‍රිවිධ හමුදාව ඇතුලේ වෙන්නේ දෙසැම්බර් මාසේ. ඒක නිසා අපි දැනට පූර්ණ බලතල සහිතව මේග ජෙනරල් වරෙක් මෙම තනතුරේ වැඩ බලන්න පත් කරලා තිබෙනවා. දෙසැම්බර් මාසෙ වෙනකොට මෙම ගරු මැතිතුමනි ඔබතුමත් පිළිගන්න ඕනේ මේ සමහර සිස්ටම් වලින් අපි ඉවත් වෙද්දි පළවෙනි අඩිය ටිකක් පීඩාකාරී වෙනස් ප්‍රමාද වෙනවා. ඒ නිසා තමයි අපි කාලේ අරගෙන මේක අපි හරියට තීන්දුවක් ගන්න ඕනේ නිසා තමයි මෙම තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ කියන එක මතක් කරන්න ඕනේ. මේ නිසා මේ වෙලාවේ වෙනකොට කිසිම ප්‍රමාදයක් පාඩුවක් අසාධාරණයක් කාටවත් වෙන්නේ නැහැ කියන එක අපි මතක් කරනවා. හැබැයි ප්‍රධාන තනතුරු වල අවම මාස 6ක්වත් ඉන්න ඕනේ කියන ප්‍රතිපත්තියේ ඉඳලා තමයි අපි මේ තනතුරු ලබා දෙන්න ඉදිරි කාලයේදී කටයුතු කරන්න කියන එක මේ සම්බන්ධයෙන් මේ සභාව දැනුවත් කරනවා.
Thank you. Honorable Dalasala Parama. Please be brief on the
ඔබතුමාගේ පිළිතුරට ගරු කරනවා. නමුත් මම දන්න තරමින් මට වඩා ඔබතුමා ඒක දන්නවා. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා තමයි ගරු ඇමතුමනි පත් කළ තියෙන්නේ. මාණ්ඩලික ප්‍රධානය නෙමෙයි. ඉතින් මේ තත්ත්වය මම පිළිගන්නවා යම් යාන්ත්‍රණයක් සකස් වෙන්නට ඕනේ. මේ මෙවැනිම තත්ත්වයන් ඉතිහාසෙ මතු වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයන් කලමනාකරණය කරගෙන තියෙනවා. නමුත් ඒක හමුදාවක
Thank you honorable member please be brief. Honorable minister.
Yep.
ප්‍රමිත ප්‍රධානී තනතුරක් පත් කළා තියෙන්නේ. හැබැයි මාණ්ඩලික ප්‍රධානී තනතුර වැඩ බලන්න ඕවර්ලුක් කරන්න වෙනම නිලධාරියෙක්ට මේ වෙනකොට සියලු බලතර සහිතව එම තනතුර ලබලා දීලා තිබෙනවා ගරු ඇමතිතුමනි.
Thank you honorable Vijayadasa Rajapaksha you have 9 minutes.
ගරු සභාපතිතුමනි ගරු ඩලස් සලාපෙරුම මැතිතුමාස් මතු කරපු කාරණයක් මේ උතුරේ නැගෙනහිර දෙපළාතේ ද්‍රවිඩ පොලිස් නිලධාරින්ගේ හිගය පිළිබඳව කාරණේ. ඒ පිළිබඳව කියන්න ඕන ගරු සභාපතිතුමනි අපි කවුරුත් දන්නවා වසර 30ක විතර යුද්ධයක් තිබුණ කාලේ උතුරේ කිසිදු ද්‍රවිඩ තරුණයෙකුට තරුණියකට පොලිසියට බැඳෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒක නිසා පොලිසියට ඒ පළාත්වලින් නියෝජනයක් වෙන විදිහට සේවකයෝ නිලධාරි බඳව ගන්න බැරිව ගියා. හැබැයි අපි 2015 ක්‍රමවේදයක් ආරම්භ කරා. පොලිස් නිලධාරීන් 6000ක් තෝරගෙන උතුරු නැගෙනහිර දෙපළාතේ ඒ පොලිස් නිලධාරීන්ට ද්‍රවිඩ භාෂාව පිළිබඳව උගන්වන පුහුණු වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වුණා. අපි දන්නවා ඒක කල් දිගටම ඒකාකාරයකට ක්‍රියාත්මක වුණේ නැහැ. සැරින් සැරේ දුර්වල වුණා. දැනටත් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා. ඉන් ඔබට ගිහිල්ලා අද ආරක්ෂක අමාත්‍යාංශ ආයවැය වුණත් ගරු සභාපතිතුමනි, මම කල්පනා කරා කාලීන වශයෙන් ඉතා වැදගත් කාරණයක් මේ සභාවේ අවධානයට යොමුකරන්ඩ අපේ රටේ ඉතාමත්ම බොහෝ දෙනෙක් කියවන ප්‍රකට පුවත්පතක් තමයි ලංකාදීප පුවත්පත. ඒ අද තියෙන හොඳ කතුවැකියක්. රට අගාධයට ගෙන යන නිලධාරි පැලැන්තිය. එතකොට ඒ පිළිබඳව විවරණයක් කරන කතුවරයා ඊළඟට ලිපියක් පළ කරනවා. මතවාද මාතෘකාව තමයි යුක්තිගරුක පාලනයකට ප්‍රවේශයක්. මේ ප්‍රවේශය හරි වැදගත්. දල සලප්පිරු මැතිතුමා, මේ ප්‍රවේශය කියන්නේ මෙහෙමයි. දූෂණය තුරන් කිරීම ඉතාම ජනප්‍රිය මාතෘකාවකි. මෑත කාලය තුළ බලේ සිටි ආණ්ඩුවල පැවති දූෂිත සිද්ධි සහ ඇතැම් චෝදනා ඉතා බරපතලය. මේවායි ඇත්ත නැත පැහැදිලි නැත. කෙසේ වෙත සමහර සිදුවීම් මහජනතාවගේ පිළිකුලට හේතු වී තිබේ. පහළම පරිපාලන ඒකකයේ සිට ඉතාම මෑතකදී පාර්ලිමේන්තු කමිටුවල කටයුතු දක්වා මෙම පරාසය විහිදී ඇත. මහජන මුදල් ඉතා පරිස්සමෙන් විනිවිද පෙනෙන ක්‍රමවේද අනුව වැය කරන්නට ආණ්ඩුව වග බලා ගත යුතුය. ඒත් එසේ වෙන්නේ නැත. ජනතා නියෝජිතයන්ගේ නියෝජිතයන් ගෞරවය ආරක්ෂා කරගෙන ක්‍රියා කිරීම අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ දූෂණය හා මහා පරිමාණ වංචා ජාත්‍යන්තර අවධානයට පවා ලක්ව තිබේ. මැති අමැතිවරු, ප්‍රාදේශීය දේශපාලඥයන්ෝ, නිලධාරීහු තරාතිරම නොසලකා පොදුවේ චෝදනාවලට ලක්ව සිටිති. දේශපාලන කණ්ඩායම්ෝ වෘත්තීය සමිති චෝදනා එල්ල කරන අතර බලයට පත් වූ පසු චෝදනාවලින් නිදහස් වීම සාමාන්‍ය සිද්ධියකි. දූෂිත චෝදනා එල්ලවන ඇතැම් දේශපාලඥයන් මැතිවරණයකදී ඉහළ මනාප ප්‍රමාණයක් සහිතව නැවත බලයට පත්වීමද අවධානයට ලක්විය යුතු කරුණකි. ගරු සභාපතිතුමනි, මේ ලිපිය ලියන්නේ මේ රටේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මහජන නියෝජිතයෙක්, හිටපු අමාත්‍යවරයෙක්, හිටපු රාජතාන්ත්‍රිකයෙක් මිලින්ද මොරගොඩ මහත්මයා. එතකොට මේ මිලින්ද මොරගොඩ මහත්මයා දූෂණය පිළිබඳව මේ ගෙනියන සටන හරියට වටිනවා. හැබැයි මම මතක් කරන්නට ඕන, මම දන්නේ මේ ලිපිය පළ කරේ කතෘතුමාට මේ පිළිබඳව අතීතයේ පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාද, නොදන්න කම නිසාද කියලා. මම ගිය සතියේත් මේ පාර්ලිමේන්තුවේ ති කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුවට මර්කන්ටයිල් ක්‍රෙඩිට් සමාගම නැවතත් රිහබිලිටේට් කරන්න කියලා රුපියල් මිලියන 574ක් ණයක් ගත්තා. එතකොට මේ ණය මුදල් අරගෙන දැන් වසර ගණනාවක් වෙනවා මගේ 2007 කෝප් වාර්තාවේ ඉදිරිපත් කළා. ඊට පස්සේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න මට මතකයි පුවත්පත්වල තිබුණා ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාප මැතිතුමාගේ සභාපතිත්වයෙන් කමිටියක් පත් කරයි කියලා. ඒක ගැන වෙච්ච දෙයක් කවුරුත් දන්නේ නැහැ, වෙච්ච දෙයක්වත් නැහැ. දැන් මේ මුදල පොලියත් එක්ක රුපියල් බිලියන 30 පැනලා. එතකොට මෙතුමාගේ පවුලට සම්බන්ධ මෙතුමාට සම්බන්ධයක් තියෙන මේ සමාගම තමයි බිලියන 30ක මුදල මේ රටේ ජනතාවට ගෙවීම පැහැර හැරලා තියෙන්නේ. හැබැයි එතුමා මුළු රටටම උගන්වනවා වංචාවට දූෂණයට විරුද්ධව කොහොමද කටයුතු කරන්න කියලා. එතකොට මෙතුමා ව්‍යවසායක කටයුතු ඇමතිවරයා විදිහට ඉන්න කාලේ ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව විකුණා අරක්කු සමාගමකට රුපියල් බිලියන 6කට. එතකොට මේ පිළිබඳව මම කෝප් කාරක සභාවේ සභාපතිවරයා විදිහට පරීක්ෂණ පැවැත්තුවා. පරීක්ෂණ පවත්වලා අපි වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකෙන් මම ඔප්පු කරා කැබිනට් අනු කමිටුවකින්, ඉවලුවේෂන් කමිටුවක්කින් පමණක් මේක පෞද්ගලීකරණය කරන්න කියලා ආණ්ඩුව තීරණයක් අරන් තියෙද්දී මේ ඔහු ඇමතිවරයා විදියට සහ ඔහුගේ අමාත්‍යාංශ ලේකම්වරයා විදියට පීබී ජයසුන්දර එහෙම කිසිදු ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව බිලියන 6කට විකුණන ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ වත්කම් තිබුණා බිලියන 125ක්. එතකොට අපි මේ පිළිබඳව පීවර ගන්න කියලා දා ආණ්ඩුවට කිව්වට ආණ්ඩුව ගත්තේ නැහැ 2007. ඒක නිසා කීප දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දුන්නා මේ පවරාදීම පෞද්ගලීකරණය සම්පූර්ණ වැරදි, දින 14ක් ඇතුළත නැවත රජයට පවර ගන්න කියලා. එතකොට මේ ලිපිය ලියන කතෘ තමයි ඒ ගනුදෙනුව කරේ. බිලියන 6ට වික්කේ බිලියන 125කට වත්කම වික්කේ මිලින්ද මොරකොඩ මහත්මයා අමාත්‍යවරයා විදිහට ලේකම් විදිහට පීබී ජයසුන්දර. එතකොට මේක විකුණනකොට ලංකා හොස්පිටල් එක නිකම්ම ඒකත් අරක්කු සමාගමට ගියා. මොකද වැඩිපුර ඒකේ පාලන බලයේ තියෙන ශාස් තිබුණේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට. එතකොට මෙහෙම රටට මේ වගේ විශාල දැවැන්ත පාඩුවක් කරපු කෙනෙක් මට හොයාගන්න බෑ. ඊළඟට වරාය ඉඩමක් තිබුණා ලංකා මෙරයින් සර්විසස් ලිමිටඩ්. ඒකේ කොටස් 90% පෞද්ගලීකරණය කරා. ඒක පෞද්ගලීකරණය කරපිලවඳ ගැටලුවක් නෙමෙයි මම කතා කරන්නේ. ඒක පෞද්ගලීකරණය කරා මිලියන 400 ගානක් 90% කොටස් වලට ගෙවලා. හැබැයි ඒ සමාගමට ආйти ඉඩමක් තිබුණා අක්කර 8000ක් වරාය ඇතුලේ. එතකොට ඒ වරාය ඇතුලේ තිබුණ ඉඩම අර මිලියන 400 ප්‍රතිෂ්ඨාව සඳහන් කරලා වංචනික ලෙස රජයට එක සතයක්වත් ගන්නෙ නැතුව ඒ ඉඩම පෞද්ගලික සමාගමකට විකුණා. කොළඹ වරායේ වටිනාම ඉඩම් අක්කර 8000. ලෝකේ වරායේ ඉඩම් පිටට දෙන්නේ නැහැ. ඒක පැත්තකින් තියමුකෝ. හැබැයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දු කරා ඊළඟ නඩු තීන්දුවේදී. එක නඩු තීන්දුවකදී තීන්දු කරා ශ්‍රේෂ්ඨාධිකරණයත් මේ වරායේ ඉඩම් අක්කර 8000 දුන්නේ සතයක්වත් රජයට ලබා නොගෙන. කවුද දුන්නේ? පීපී ජයසුන්දර සහ මිලින්ද මොරකොට. එතකොට මේ ගනුදෙනු ඔක්කොම අධිකරණයෙන් අහෝසි කරා. අපේ කෝප් වාර්තාව නිවැරදි කියලා ඒක පිළි අරගෙන කෝප් කමිටුවටත් ස්තුති කරලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දෙකක් දුන්නා. ඒක නඩු තීන්දුවකින් තමයි ජයසුන්දර මහත්මයා එළියට දැම්මේ. රජයේ කිසිදු තනතුරක් දරන්න තහනම් කරලා ලක්ෂ 5ක් ජනතාවට ගෙවන්න කියලා වන්දි ඔහු ඒ කරපු කාරණය සම්බන්ධව. එතකොට ගරු සභාපතිතුමනි, මෙතන මේ මුළු පාර්ලිමේන්තුවම මුළු රටම මුළු මාධ්‍යම හැමදාම දූෂණය ගැන කතා කරනවා. දූෂණය විවේචනය කරනවා. දූෂණය නතර කරන්න ඕන හැටි කියනවා. අපි දූෂණය නතර කරන්න පනත් කියනවා. අද මේ ප්‍රසිද්ධ මාධ්‍ය ලංකාදීපයේ මුළු රටටම යුක්තිගරුක පාලනයකට ප්‍රවේශයක් පිළිබඳව මේ ආටිගල්ල මම මේක සභාගත කරනවා ගරු සභාපතිතුමනි. මේ පණිවිඩය ජනතාවට දෙන්නේ කවුද? එක පැත්තකින් මහ බැංකුවට බිලියන 30ක වංචාව කරපු ආයතනයේ කොටස්කාරයෙක්, අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරලා තියෙනවා බිලියන 6කට විකුණන රජේවත්කම බිලියන 125ක වත්කම් තියෙද්දි ඒක ආපහු නැවත රජයට ගන්න තීන්දුව කරා. ආපහු වරායේ ඉඩම් සතයක්වත් යන්නේ නැතුව තම හිතවතුන්ට පවරලා දෙන්න කටයුතු කරා. ඒ දෙපළම ඒක ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරා ජයසුන්දරට තව තනතුරු දරන්න අයිතියක් නැහැ කියලා. ඒවත් පස්සේ කාලේ වෙනස් වෙච්ච හැටි ඔබතුමාලා දන්නවා. ඊට පස්සේ මේ ගනුදෙනු සම්බන්ධව මූ පරීක්ෂණයක් පවත්වන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා. ඒ පිළිබඳව ගනුදෙනු පිළිබඳව පරීක්ෂා කරන්න කිව්වට පස්සේ තමයි කනගාටුවෙන් වුණත් කියන්න ඕන හිටපු ඒදකට හිටපු ජනාධිපතිතුමා ඔහුට අඬ ගහලා දුන්න අධිකරණ
අමාත්‍යාංශය.
එතකොට ඔහුට විරුද්ධව පරීක්ෂණයක් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් දුන්නාම ජනාධිපතිතුමා මොකද කරේ? ඔහුව ගෙනල්ලා පත් කෙරුවා අධිකරණ ඇමැති කරලා. ඉතින් ඒ ඉතිහාසය තියාගෙන මේ ලිපිය අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍යක පත්කරණය ගැන මොකද්ද ගැන්ද කරුණාතිලක මහත්මයාගේ අදහස? මෙහෙමයි තමයි දූෂණය නවත්තන හැටි අපිට උගන්වන්නේ. මම කියන්නේ මාධ්‍යයටත් යුතුකමක් තියෙනවා මේ වගේ ලිපියක් පළ කරනකොට. අපි මේක පළ කරාට අහවල් විදියේ වැඩ කටයුතු කරපු එක්කෙනෙක්ගේ ලිපියක් කියලා අඩු ගානේ සටහනක්වත් යොදන්න. ඒක මාධ්‍යවේදීගේ යුතුකමක්.
Thank you.